SBS Radio.
හොඳයි අද සිකුරාද දවසේ අපි ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවේ තිස්සා බලන්නයි සූදානම් වෙන්නේ සතිය ක්‍රීඩා විග්‍රහයෙන් අපි ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සුපුරුදු විදිහටම අපේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ආයුබෝවන් රංගන, සුබෝදෑසනක්.
ආයුබෝවන් මතුර, සුබෝදෑසනක්.
හොඳයි අපි අද දවසේ ක්‍රීඩා විග්‍රහයෙන් මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කළු පැල්ලම් පිළිබඳව, විශේෂයෙන්ම පසුගිය දිනවල සිට ICC දූෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරීන්, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකීන් සහ දැන් ඉන්න ක්‍රීඩකීන් පිළිබඳව විමර්ශනාත්මක සෝදිසියක් සිද්ධ කරගෙන යනවා. ඒ අතරතුරේදී මේ ගෙවිගෙන සතියේ වාර්තා වුණා ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච සුපිරිම පිතිකරුවෙකු, ඒ වගේම හිටපු නායකයෙකු සහ තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කරපු සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල කරා ICC දූෂණ විමර්ශන කමිටුවෙන්. අපි රංගන මේ පිළිබඳව කතා බහ කරමු. මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වෙලා තියෙන්නේ සහ වර්තමානයේ පවතින අලුත්ම තත්ත්වය කොහොමද කියලා අපි දැනගන්න කැමතියි.
මදුර ICC දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය සතියේදී සනත් ජයසූරිය වෙත චෝදනා දෙකක් ගොනු කර ඉතින් ප්‍රධානතම හේතුව බවට පත් වී තිබෙන්නේ නියමාකාරයෙන් එම පරීක්ෂණ කටයුතු සඳහා සහය නොදැක්වීම, පරීක්ෂණ කටයුතු ප්‍රමාද කිරීම හෝ අදාළ ලිඛිතයකට ලබා දීමට ප්‍රමාද වීම හෝ විනාශ කිරීමට කටයුතු කිරීම, නැතිනම් නියමාකාරයෙන් මෙම නිලධාරීන් සමග එක්ව කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කිරීම, ඒ වගේම තමගේ දුරකථනයේ ඇතුළු සම්නිවේදන උපකරණ ලබා දීමට මැනවීම වැනි කරුණු කිහිපයක් පදනම් කරගනිමින් තමයි චෝදනා දෙකක් ගොනු කර තිබෙන්නේ. ඔවුන් සරං ජයසූරියට ඍජුවම මුදලට තරඟ පාවා දීම පිළිබඳව චෝදනාවක් නොවේ ඉදිරිපත් කර තිබෙන්නේ. මේ ආකාරයෙන් එම නිලධාරීන් සමග එක්ව කටයුතු කිරීමට ප්‍රමාද වීම අලලා තමයි මේ කරුණු දෙකක් ඔස්සේ සරත් ජයසූරියට එරෙහිව චෝදනා එල්ල කර තිබෙන්නේ. මේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ කෙසේ වෙතත් මුදලට තරඟ පාවා දීම අපි කියනවා මැච් ෆික්සිං කියලා, එහෙම නැත්නම් ස්පොට් ෆික්සිං, ඒ වගේම පිච් ෆික්සිං කියලා තවත් කාරණාවක් මේට ඇතුළත් වී තිබෙනවා. මදුර මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම දරුණු ගණයේ අපරාධ රසක්ම සිදු වී තිබෙන බවට ICC විශ්වාසය පළ කරනවා. විශේෂයෙන්ම පසුගිය වසරක කාලයක් පුරාවට සිදු වී තිබෙන්නා වූ මේ කරුණු සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ පවත්වන්නේ. ඒ අනුව මෙන්න මේ පරීක්ෂණවලට අදාළ කරුණු සම්බන්ධයෙන් තමයි සරත් ජයසූරියගෙන් පරීක්ෂණ කිරීමට සහාය ඉල්ලන්නේ. ඒ අනුව තමයි ඊට නිසි ආකාරයෙන් සහාය නොදැක්වීම පදනම් කර ගනිමින් චෝදනා දෙකක් ICC විසින් ගොනු කර තිබෙන බවට අපට තොරතුරු වාර්තා වන්නේ. මේ ආකාරයෙන් තන තීරුවේ තොරතුරු ලබා දීම තමයි මදුර පිච් ෆික්සිං කියලා මේ අලුත්ම කාරණාවක් හරලියට ඇවිල්ලා තියෙන්නේ. ස්පොට් ෆික්සිං කියන කාරණාව තමයි මීට පෙර අපට අසන්නට ලැබුණේ. අප මේ පිළිබඳව තවදුරටත් කතා කරනවා නම් සරත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළා පසුගිය 2016 මැයි මාසයේ සිට 2017 සැප්තැම්බර් මාසයේ දක්වා වූ කාලයේදී. එම කාලය අතරතුර ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරඟ 38කට සහභාගී වුණා. තරඟ 10ක් ජයග්‍රහණය කළා. තරඟ 24ක් ශ්‍රී ලංකාව පරාජිත පත් වුණා. මෙන්න මේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාව ක්‍රීඩකින් 43 දෙනෙකු අත්හදා බලා තිබෙනවා. මෙන්න මේ තේරීම් කමිටුව පිළිබඳව විශේෂයෙන්ම ඇතැම් ක්‍රීඩකින් අහසින් කඩාවැටුණ වුණා. මෙන් කණ්ඩායමට එකතු වීමක් නැවතත් ඔවුන් කිසිදිනක කණ්ඩායම නියෝජනය නොකිරීමත් පිළිබඳව බොහෝ මාධ්‍ය වාර්තා එම කාල සීමාවේදී පළවුණු බව අප සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම එම කාල සීමාවේදී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක නිරත වුණා. 2017 වසරේ එම තරඟාවලිය 3-2 ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. මේ ඉතාමත්ම අනපේක්ෂිත පරාජයක්. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තොරතුරු වාර්තා කළා. මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ICC ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ පවත්වන බව තමයි ICC නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ. මෙන්න මේ අනුව තමයි සනත් ජයසූරියට පසුගිය ඔක්තෝබර් මාසයේ 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක කාල සීමාවක් ලබා දී තිබෙන්නේ ICCට තොරතුරු ලබා දීම සඳහා. නවතම ICC නීති රීතිවලට අනුව මදුර මේ ICC නිලධාරීන්ට හැකියාව තිබෙනවා ඕනෑම පුද්ගලයෙකුට, විශේෂයෙන්ම ICC සමග මැදී සිටින්නා වූ පුද්ගලයින්ට වගේම මීට පෙර බැඳී සිටිය වූ පුද්ගලයින්ට හැකි ඉක්මනින් වහාම තමන්ගේ තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා. මෙන්න මේ තොරතුරු ගණයට අයත් වනවා තමන්ගේ බැංකු ගනුදෙනු පිළිබඳව තොරතුරු, දුරකථන සංවාද සහ සියලුම දක්ෂ වත්කම් දැරකම් ප්‍රකාශ ඇතුළු සියලුම තොරතුරු ලබා දීම, ඒ වගේම තමන්ගේ සියලු සම්නිවේදන තබා දීමත් මේ ගණයට අයත් වෙනවා. මේ සියලුම තොරතුරු වහාම ලබා දිය යුතුයි. වහාම ලබා දීමට පුද්ගලයෙකු අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ICC බලතල තිබෙනවා. මෙන්න මේ තොරතුරු සම්බන්ධයෙන් තමයි මීට පෙරත් ICC විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, ක්‍රීඩාමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබුවේ රටක ජනාධිපතිවරයෙකුට මේ ආකාරයෙන් තොරතුරක් වාර්තා කරනවා කියන්නේ මේ සම්බන්ධයෙන් ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් තිබෙන බව තමයි ICC සඳහන් කරන්නේ. ඔවුන් සෑම විටම පවසනවා ශ්‍රී ලංකාව තුළ බරපතල ගණයේ මුදලට තරඟ පාවාදීම් පිළිබඳව තොරතුරු කිහිපයක්ම සිදු වී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සමන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වන බවත් ICC පසුගියදා සඳහන් කර තිබුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ පසුගියදා තලත් ජයසූරිය විසින් මාධ්‍යයට තොරතුරක් ලබා දුන්නා. ඒ තමයි සමන් කිසිදු ආකාරයක නීති විරෝධී හෝ විනය විරෝධී ක්‍රියාවක් සිදු කර නැති බවත් ඉතාමත්ම අවංක බවත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කර තිබෙන බවත් ඒ අනුව ඉදිරි දින 14 තුර තමන්ගේ නීති උපදේශකයන් විසින් ICC වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවත් තමන්ගේ දුරකථනය ඒ මොහොතේම ICC නිලධාරීන් වෙත ලබා නොදුන්නේ අතිශයින්ම පෞද්ගලික කරුණු සහ වීඩියෝ අන්තර්ගත වූ නිසා බව තමයි තලත් ජයසූරිය මෙහිදී සඳහන් කර තිබෙන්නේ. කෙසේ වෙතත් තව බොහෝ පුද්ගලයන් පිළිබඳව ICC ඉදිරියේදී නම් එලි කිරීමටත් බලාපොරොත්තු වන බව අපට වාර්තා වන ශ්‍රී ලංකාව මේ වන විට බුකින් කරුවන්ගේ පාරාදීසයක් වෙලාද කියන සැකේ අපට මතුවනවා. මේ අවධානම පිළිබඳව අප පසුගිය කාලයේ පුරාවටම වාර්තා කළ බවත් සඳහන් කරන්නට ඕනේ මදුර. කෙසේ වෙතත් මේ අතරතුර ශ්‍රී ලංකාවේ CIBA විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පසුගියදා හදිසියේම වටන ලැබුවා. විශේෂයෙන්ම සිදුවූ බව කියන මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා තමයි ඔවුන් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හදිසියේම කඩා පැන තිබෙන්නේ. ඒ වගේම මේ වන විට පල්ලෙකැලේ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයට ක්‍රිකට් නවාතැන්ගෙන සිටින්නා වූ හෝටලයට අධික වැඩි ආරක්ෂාවක් ලබා දීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා. නැතිනම් මීට පෙර සාමාන්‍ය ආකාරයෙන් ලබා දෙනවාට වඩා දෙගුණයක ආරක්ෂාවක් ලබා දීමට සහ පරීක්ෂණයක් සිදු කිරීමට පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඔවුන් මේ වන විට කටයුතු යොදා තිබෙන බවත් සඳහන් කරන්නට ඕන. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම අවධානම් සහිත තත්වයක තිබෙන බවත් අප සඳහන් කරන්නට ඕනේ. අපි පසුගිය සතියේදී මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම පසුගිය මාස 12ක කාලය පුරාවටම ICC ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් පරීක්ෂණ සිදු කළා. ඇයි මේ ශ්‍රී ලංකාව තුළම මේ ආකාරයෙන් පරීක්ෂණ සිදුවන්නේ කියන කාරණාවට ICC නිලධාරීන් පසුගියදා පිළිතුරු ලබා දී තිබුණා. ඔවුන් සඳහන් කරන්නේ මේ දූෂණ සිදුවන චක්‍රය විඳ දැමීමට තමන් කටයුතු කරන බවයි. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයින් මේ සඳහා පෙළඹීමට ඇති සෑම අවස්ථාවක්ම අවහිර කිරීමට තමන් කටයුතු කරන බවත් ඔවුන් සඳහන් කර තිබුණා. ශ්‍රී ලංකාව තමයි මේ අතරින් ඔවුන්ගේ පරීක්ෂණ සිදුවන ප්‍රධානතම රට බවට පත් වී තිබෙන්නේ, දෙවන රට බවට පත් වී තිබෙන්නේ සිම්බාබ්වේ. එනෝ තමයි ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම සංවිධානාත්මකව මේ දූෂණ සිදුවන බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. පුද්ගලයන් 12 දෙනෙකු 20 දෙනෙකු අතර ප්‍රමාණයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ඔවුන් හඳුනාගෙන තිබෙනවා. නිශ්චිතවම මුදලට තරඟ පාවා දීම වලට සම්බන්ධ බවට මෙන්න මේ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මුදලට තරඟ පාවා දීම අපරාධ වරදක් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් තමයි මේ දිනවලදී කතා බහට ලක්වන්නේ. ඒ අනුව ලෙහෙසි පහසු කාර්යයක් නොවේ මදුර මේ සඳහන් කරන්නේ. ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තෙත් තත්ත්වයටත් අතිශයින්ම තීරණාත්මක දින කිහිපයක් බව අප අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර මේ දිනේට පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව. තරඟ තුනක් මේ වෙනුවට පැවැත්තියේ හමාරයි. අපි කැමති ඒ අතරතුරේදී දෙවැනි තරගයේදී ලසිත් මාලිංග තමන්ගේ 500 කඩුළු සීමාව ඉක්මවා ගියා. රංගන, මේ පිළිබඳව සාරාංශගත සටහනක් අපි ඉදිරිපත් කරමු.
ක්‍රිකට් තරගාවලියේ තරඟ තුනක් මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. දෙවන එක්දින තරඟයේ පසුගියදා දඹුල්ලේදී දිවා තරඟයක් ලෙසයි පැවැත්ුණේ. එම තරඟයෙන් ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 31 ජයග්‍රහණයක් හිමි කර ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මේ දිනවල විශේෂයෙන්ම තරඟ පැවැත්වෙන දින ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ දැඩි වර්ෂාපතනයක් පැවතීම පිළිබඳව බොහෝ දිනෙකු කතා බහ කරන ආකාරයක් දක්නට ලැබෙනවා. මෙම තරඟයේදී එංගලන්ත කණ්ඩායම තමන්ගේ නියමිත පන්දු අර 50 අවසානයේ අඩු 9 ලකුණු 278ක් ලබා ගත්තා. මේ ඉතාමත්ම හොඳ පන්දු ලැබීමක් බව සඳහන් කරන්නට ඕනේ. මක්නිසාදයක් එංගලන්ත කණ්ඩායම මේ වසර තුළදී පළමුවෙන් පන්දුක පහර දීමේදී තමන්ගේ සෑම ඉල්ලීමකම අවම සාමාන්‍ය ලක්ෂණ 302ක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන්ම ලෝකයේ අංක 1 කණ්ඩායමට එරෙහිව ඉතාමත්ම හොඳින් පන්දු යවන ආකාරය අපට දක්නට ලැබුණා. එසේ වෙතත් කවදත් ශ්‍රී ලංකාවට එරෙහිව දක්ෂතා දක්වන ජොරුත් ලකුණු 71ක් සහ නායකයන් මෝගන් ලකුණු 92ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු යැවීමේදී ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වන්නට නැවතත් ලසිත් මාලිංග සමත් වුණා. ලකුණු 44කට කඩලු 5ක් ඉල්ලීමට සමත් වුණා. මේ අවස්ථාවේදී ඔහු සමත් වනවා තමන්ගේ 500 වෙනි ජාත්‍යන්තර කඩුල්ල හිමි කර ගන්නටත්. ඒ වගේම ඔහු ඒ කඩුල්ල ලබා ගැනීමෙන් පසුව තමන්ගේ පිටේ තිබෙන තම නම ප්‍රදර්ශනය කළා. එහිදී තරගයෙන් පසුව ඔහු සඳහන් කර සිටියේ වසර එකහ මාරකට පසුව නැවතත් කණ්ඩායමට පැමිණි තමන්ට අවශ්‍ය වූ බව ඔප්පු කරන්නට තමන් තවමත් ලපිස් මාලිංග බව මේ වන විට ඔහුගේ වයස අවුරුදු 35 දින 46ක් වුණා. එම තරගයේ ක්‍රීඩා කරන විට ඒ අනුව වයස් ගැටම ක්‍රීඩකයින්ගේ ලයිස්ට්යේ 4 වෙනියට ඔහු පැමිණියා. එක්කිනෙලීමක කඩුලු 5ක් පිළිහෙළු. ඊට පෙර රිචඩ් හැඩ්ලි, වසීම් අක්‍රම් වගේම රොබින් සිං මේ දක්ෂතාව දක්වන්නට සමත් වී තිබෙනවා. ඔහුට වඩා වැඩි වයසකදී ඉතිසේ වෙච්ච මෙන්න මේ දක්ෂතාවලින් පසුව ලපිත් මාලිංග සඳහන් කර තිබුණා මාධ්‍යයට 2019 ලෝක කුසලානේ අවසන් වන තුරු තමන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වූ බව ඒ අවස්ථාව ලැබුණොත් 2019 තරඟාවලියේ තමන්ගේ ජාත්‍යන්තර තරඟ දිවියේ අවසානයේ බව කිසේ වෙතත් මෙම තරඟයේ ලක්ෂණ 279 කිලක්ෂයක් හඹාගේ සුලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් 29 වන ඕවරේදී තරඟයේ නතර කරන විට කඩුලු 5කට ලකුණු 140ක් ලබාගෙන සිටියා. දක්පත්තා ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු 171ක් ලබාගෙන සිටිය යුතු වුණා. එනෝ තමයි ලකුණු 31 ඩ්‍රැග් ප්‍රහණයක් එංගලන්ත කණ්ඩායමට හිමි වුණේ. එසේ වෙතත් එංගලන්ත කණ්ඩායම මේ වන විට එක් දින පිටියේ අංක 1 හිමි කරගෙන සිටින්නා වූ කණ්ඩායමයි ඔවුන් විශේෂිත ක්‍රමවේද කිහිපයක්ම පිටිකරණයේදී වගේම පන්දු යැවීමේදී අනුගමනය කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරකයන් පවා සඳහන් කරන ආකාරය අපට දක්නට ලැබුණා. ඒ අනුව තමයි 3 වන එක් දින තරඟයට ඔවුන් පල්ලෙ කරේදී පිවිසිය. කෙසේ වෙතත් එම තරඟයේ සඳහා වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. තරඟය ආරම්භ වුණේ රාත්‍රි 8:15. ඒ අනුව තමයි එක් ඉනිමකට පන්දු වාර 21කට සීමා කොට තරඟයේ පැවතුනේදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දී කඩුලු 9කට ලකුණු 150ක් ලබා ගත්තේ. දික්සැන්න සමගින් සබිර සමරවික්‍රම ඉතාමත්ම හොඳ ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. දික්සැන්න ලකුණු 31ක් සහ සබිර සමරවික්‍රම ලකුණු 35ක් ලබා ගත්තා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ පිටිකරුවන් නැවතත් හඩාවැට ආකාරය අපට දක්නට ලැබුණා. ඒ අනුව තමයි එම තරඟයෙන් දුත් එංගලන්ත කණ්ඩායම ඉතාමත්ම පහසුවෙන් පන්දු වාර 18යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගැනීමෙන් කඩුලු 7ක ඉතාමත්ම පහසු ට්‍රැක් ග්‍රහණයක් හිමි කර ගන්නට සමත් වුණේ. එහිදී ඔයන් මෝගන් ලකුණු 57ක් නොදෙවි ලබා ගත්තා. ඒ වගේම ජේසන් රෝයි ලකුණු 41ක් ලබා ගන්නා වූ ආකාරය අපට දක්නට ලැබුණා. තමන් ලෝකයේ අංක 1 කණ්ඩායම බව නැවත වතාවක් එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී ප්‍රදර්ශනය කර සිටියා. හෙට තරඟාවලියේ 3 වන එක් දින තරගයයි පල්ලෙකලෙදී පැවැත්වෙන්නේ දිවා තරගයක් ලෙස මේ තරඟාවලියේ එක් දින තරඟාවලියේ මේ වන විට කුසල් ජනෙක් පෙරේරාට මගහැරී ගොස් තිබෙනවා අබාධිත තත්ත්වයක් නිසාවෙන්. ඔහු වෙනුවට කණ්ඩායමට නම් කර තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ට. මේ සම්බන්ධයෙන් බොහෝ විවේචන පසුගිය දිනවලදී එල්ල වෙන ආකාරය අපට දක්නට ලැබුණා. ඔහු නම් කළ ප්‍රථම තරගයේදී නැවත වතාවක් ලකුණු නොලබා ප්‍රථම පන්දුවෙන්ම බැදී ගියා. ඒ අනුව ඔහුගේ අවසන් ඉනිම තුනේදීම ඔහු ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. මෙන්න මේ අනුව තමයි මදුර අප කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සැලකුම් සම්බන්ධයෙන් අපට කිසිදු ආකාරයක තොරතුරක් වාර්තා කිරීමට දැනුමක් නැහැ කියලා. මක් නිසාද ඔවුන්ටම ආවේනික ක්‍රමවේදිකින් තමයි මේ තේරීම් සිදු කරන්නේ. ඒ අපට නම් වැටහෙන්නේ නැහැ. ඔවුන්ට ආවේනික ක්‍රමවේදය සිදු කළ තේරීම් නිසාවෙන් සහ සැලසුම් නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට මුහුණ දුන් එක් දින ජාත්‍යන්තර තරඟ 42 32ක්ම පරාජයට පත් වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ.
හොඳයි, අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නට මත්තෙන් කතා බහ කරන්න කැමති. ඊයේ අවසන් වෙච්ච තරුණ ඔලිම්පික් ක්‍රීඩාවල නැත්නම් යූත් ඔලිම්පික් ගේම්ස් පිළිබඳව ශ්‍රී ලංකාවේ නම ඉදිරියෙන්ම සටහන් වෙච්ච ක්‍රීඩාවලක් බවට පත් වුණා. රංගන, අපි මේ පිළිබඳව අවසාන වශයෙන් කතා බහ කරමු.
මේ තරඟාවලියට එක්ුණා මදුර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙක් ඔවුන් පිළිබඳව අප ඉතාමත් මෙහෙලෙන් කතා බහ කළ යුතුයි. ඔවුන් 4 දෙනාම සමත් වුණා තමන්ගේ පෞද්ගලික ඉහළම දක්ෂතාව අර්ජන්ටිනාවේදී වාර්තා කරන්නට මේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකෙට පදක්කමක් හිමි කර ගන්නට මීටර 2000 බාධක දිවීම ඉසව නියෝජනය කළ පාරමී බසන්ති පිළිකාව සමත් වුණා. විනාඩි 6යි 33.6 දශම 06කින් තම ඉසව නිමාවට පත් කරමින් පාරමී වසන්ති මේ ලෝකෙට පදක්කම හිමි කර ගන්නට සමත් වුණා. යනුව වසර 11කට පසුව තමයි ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ලෝක මට්ටමේ තරගාවලියක පදක්කමක් හිමි කර ගන්නට සමත් වී තිබෙන්නේ. අවසන් වශයෙන් සුසන් චජ්ජයසිංහ තමයි ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් පදක්කමක් හිමි කර ගන්නට සමත් වී තිබෙන්නේ. ඉන් අනතුරුව විශේෂිතම දක්ෂතාව දැක්වීමේ ශලින්දා ජෙන්සන් විසින් මීටර 200 සමවේදී අය දෙවන මූලික වටේ තරගයකදී තප්පර 24.07කින් ඉසව නිමාවට පත් කරමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. කෙසේ වෙතත් සමස්ත කාල ගණනයන් අනුව ඇයට හිමිවුනේ නමබල ස්ථානය. යනු ඉතාමත්ම ඉහළ දක්ෂතාවක් දක්වන්නට ඇය සමත් වුණා. තමගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සමගින් මීට පෙර සුසන්තිකා සහ දමයන් දර්ශා තමයි 1994 වසරේදී මීට වඩා ඉහළ දක්ෂතාවක් තරුණ ක්‍රීඩිකාවන් වශයෙන් මීටර 200 ඉසව්වේ වාර්තා කර තිබුණේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිණි උසපැනීමේ ඉසව්ව නියෝජනය කළා එනිරු අමරසිංහ ක්‍රීඩකයා. ඔහු සමත් වනවා මීටර 2.14 උසක් වාර්තා කරමින්. එහිදී තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සමගින් සමස්ත ක්‍රීඩක වර්ගීකරණයේ සිව්වන ස්ථානය හිමි කර ගන්නට, ඒ වගේම දිලාන් බෝකුඩ සමත් වනවා තමන් නියෝජනය කළ මීටර 400 ඉසව්වේ 7 වන ස්ථානය හිමි කර ගන්නට පෞද්ගලික ඉහළම දක්ෂතාව වාර්තා කිරීමට ඔහු සමත් වුණා. තප්පර 48.52 ඉසව්ව රීමාවට පත් කරමින් ඒ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාමත්ම ඉහළ දක්ෂතා දැක්වූ තරගාවලියක් ලෙස මෙවර 3 වන යුත් ඔලිම්පික් තරගාවලිය අපට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අද අපි සතිය ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගෙවිගෙන යන සතිය වගේම ලබන සතිය තොරතුරු ඇතුළත් ලබන සිකුරාදා ක්‍රීඩා විග්‍රහය ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන්න අපි ලංකාවේ සිට සම්බන්ධ වෙච්ච ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමුදෙනා. රංගන, බොහොමත්ම ස්තුතියි. අයිබෝවන්, සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.